ප්‍රධාන වැඩ කටයුතු අද දින න්‍යායපත්‍රයේ විෂයාංක 1 මුදල් පනත යටතේ යෝජනා සම්මතය අනුමත කිරීමට ගරු කොම්කල අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, අද දින න්‍යායපත්‍රයේ ප්‍රධාන වැඩ කටයුතු වල විෂයාංක 1 මුදල් පනත යටතේ යෝජනා සම්මතය පාර්ලිමේන්තුව විසින් යෝජනා සම්මත කරනු ලැබීම සඳහා මම ඉදිරිපත් කරමි.
ඔන්නබල් මිනිස්ටර් you have 14 minutes for the debate.
ගොමත්ම ස්තුති ගරු කතානායකතුමනි, මුදල් පනත යටතේ මේ ඉදිරිපත් කරන යෝජනා සම්මතය 1971 අංක 38 දරන මුදල් පනත යටතේ ශ්‍රම වාසනා අරමුදල ඈවර කිරීමට යෝජනා කිරීමක් කරන්නේ. වැනි අරමුදලක් තියෙනවා නම් ඈවර කිරීම සඳහා වූ යෝජනාව පැමිණිය යුත්තේ මේ මුදල් පනත යටතේ. මේට පසුබිම වෙන්නේ අපේ ආණ්ඩුකරණය ඇතුළේදී විශේෂයෙන්ම මූල්‍ය විනය, රාජ්‍ය ආදායම් ඒකාග්‍රතාවය, ආදායම් එක්රස් කර ගැනීමේ කියන කාරණාවලට වැඩි ප්‍රමුඛතාවයක් ලබා දුන්නා. ඒ වගේම මේ සඳහා මඟ පෙන්වන්න අපිට තියෙනවා රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත 2024 අංක 44 දරන පනත යටතේදී ඒ ක්‍රියාමාර්ග ඇතුලේ ප්‍රධාන ශේත්‍ර දෙකක වැඩ කටයුතු වල එකක් තමයි ව්‍යවස්ථාපිත අරමුදල්. විවිධ ව්‍යවස්ථාපිත අරමුදල් ගොඩනැගිලා තිබුණා. ඒ ව්‍යවස්ථාපිත අරමුදල් වල ඒ අවස්ථාවේදී අවශ්‍ය වෙච්ච කාරණය තවදුරටත් වලංගුද, ඒ වෙනස් වෙන්න ඕනද, සමහර අරමුදල් පිටුවන ඒ කාරණයන් දැන් වෙනත් ඒකක මගින් සිද්ධ කරනවා, මේ වගේ විශාල පැතිරිච්ච අරමුදල් ප්‍රමාණයක් තියෙන නිසා ඒ පිළිබඳව අධ්‍යයනය කරලා වාර්තාවක් ඉදිරිපත් කරන්න කියලා තියෙනවා. ඒ අනුව ඉදිරිපත් කරපු වාර්තාව ඇතුළෙත් අරමුදල් ගණනාවක් හඳුනගෙන තියෙනවා. විවිධ වූ වෙනස්කම් කිරීම, ඒකාබද්ධ කිරීම, අවෝසි කිරීම වැනි කාරණා. ඒ වගේම මේ ශ්‍රම වාසනා අරමුදල වැටෙනවා රාජ්‍ය ව්‍යවසායන් යටතේදී. හැබැයි ඒ වුණාට වෙනමම ව්‍යවසායක කටයුත්තක් කරන්නේ නැහැ. වෙනම අරමුදල් ලැබෙනවා මේ ලොතරැයි හරහා. ඒ නිසා රාජ්‍යයට ආයතනික රාජ්‍ය ව්‍යවසායන් ඇතුලේ තියෙන වාණිජමය නොවන ආයතන පිළිබඳ සමාලෝචනය කිරීමටත් නිලධාරී කමිටුවක් පත් කළා. අග්‍රාමාත්‍යතුමියගේ අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයේ යටතේදී එතනදීත් හඳුනාගත්තු ආයතන අතර තියෙනවා මේ ශ්‍රම වාසනා අරමුදල තවදුරටත් අපිට පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවයක් පැන නගින්නේ නැහැ. ඒ නිසා මේ අවෝසි කිරීමේ ලයිස්තුව තියෙනවා. ඒ අනුව කම්කරු අමාත්‍යාංශයෙන් අපි කැබිනට් අනුමැතිය ලබා ගන්නවා මෙන්න මේ අරමුදල අහෝසි කරලා ඒක ඈවර කිරීමට අවසරය ලබා දීමත්, ඒ වගේ මේ ඈවර කටයුතු කිරීම අවසන් කිරීමට 2026 ඔක්තෝබර් 31 ඉඳලා කාලය ලබා දෙන්නත් කියන කාරණය. ඒ අනුව තමයි මේ පාර්ලිමේන්තු අවසරය ලබා ගැනීමට ඉල්ලුම් කරන්නේ. එතකොට ශ්‍රම වාසනා අරමුදල 1998 අංක 12 දරන ශ්‍රම වාසනා අරමුදල් පනතට අනුව තමයි පිහිටවල තියෙන්නේ. ඒකට යම් සංශෝධනයක් එකතු කරනවා 2019. ඒ වගේම මේ අරමුදල තියෙන කාරණා ප්‍රධාන අරමුණු ටික ගත්තාම එකක් තමයි සේවා නියුක්තිකයන්ගේ ඔවුන්ගෙන් යැපෙන්නන්ට සුබ සාධන ප්‍රවර්ධනය කිරීම. ඒ වගේම සේවා නියුක්තිකයන් සේවයේ යෙදී සිටින විට යම් ආයතන පූර්ව දැනුම් දීමකින් තොරව විවිධ හේතු මත වසා දැමීමට ලක් වුණොත් එවැනි අවස්ථාවකදී සේවා නියුක්තිකයන්ට මූල්‍ය ආධාර සැපයීම, හදිසි අවශ්‍යතාවකදී සේවා නියුක්තිකයන්ට ඔවුන්ගෙන් යැපෙන්නන්ට වෛද්‍ය හෝ වෙනත් පාසුකම් ලබා දීම, ඒ වගේම සේවා නියුක්තිකයන්ට විරුද්ධව යම් ආකාරයක පරීක්ෂණ සිදුවෙනවා නම් එහිදී ඔවුන්ට ඒ සඳහා අදාළ උදව්පකාර කිරීමට මැදිහත් වීමට මේ අරමුදල් යොදා ගැනීම, ව්‍යසනයක් අවස්ථාවකදී සේවා නියුක්තිකයන්ට ගැටලුවක් පැනනගෙන නම් ඒ මූල්‍යම ආධාර ලබා දීම කියන කාරණා ඉලක්ක කරගෙන තමයි මේ අරමුදල පිහිටවලා තියෙන්නේ. අද වෙනකොට මේ අරමුදලට ලැබෙන ප්‍රධානම මූල්‍ය ක්ෂේත්‍ර වෙන්නේ ලොතරැයි. මගෙන් වර්තමානයේදී ජාතික ලොතරැයි මණ්ඩලයෙන් ජය ලොතරැයි මගින් ලැබෙන අරමුදල් වලින්. ඒතොර ඒ අරමුදල් වලින් මේ කාරණයන් පවත්වාගෙන යෑමේ හැකියාව තියෙනවා. හැබැයි රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ පැත්තෙන් ගත්තාම මේ මම සඳහන් කරපු අරමුණු ටික මේ අරමුණු ටික දැනටමත් අපිට කම්කරු අමාත්‍යාංශයේ යටතේ පවතින වෙනත් දෙපාර්තමේන්තු ඒකක විසින් සිද්ධ කරමින් තියෙනවා. ඒ වගේම වෙනමම ඒකකයක් විදිහින් මේ පරිපාලනයේ කටයුතු සඳහා සේවකයන් යොදවා ගැනීමේදී ඒ අනවශ්‍ය පරිපාලන වියදමකුත් අපිට අඩු කර ගැනීමට පුළුවන්. ඒ නිසා මේ ගෙනන ලද යෝජනාව විසින් මේ ආවර කිරීමට ගෙනන ලද යෝජනාව විසින් සේවකයන්ට ඒ මූලික අරමුණට වෙනුවෙන් ලබා දෙන තුරු කිසිදු වරප්‍රසාදයක් ඕ අරමුණෙන් ඉටු කරන ලබන කාර්යයන් කිසිවක් අහෝසි වෙන්නේ නැහැ. ඒවා දැනටමත් අමාත්‍යාංශ යටතේ පවතින ඒකක වලට පවරා ගැනීමක් සිදු කරන ගමන්ම මූල්‍ය කර්මනා කළමනාකරණයේ එන්නේ වියදම් අවම කර ගැනීමේ ක්‍රියාමාර්ගයේ තමයි මෙතෙන්දී සිදු කරනු ලබන්නේ. එමගින් පෙන්නුම් කරන්නෙම රාජ්‍ය මූල්‍ය විනය සඳහා අපේ මැදිහත් වීම වෙනුවෙන් කරන කැපකිරීම. ඒ වගේම මේ ශ්‍රමවාසනා අරමුදලේ ඒ පිටුවෙන් පස්සේ අතීත දත්තාරම් බලපුවම අවස්ථා කීපයකදී දැන් මෙතන ස්වාධීන අරමුදලක් තියෙන නිසා එයි අරමුණ වෙනුවෙන්ම මුදල් වියදම් කරන ගමන්ම ගරු කථානායකතුමනි යම් ඉඩකඩක් ලැබිලා තියෙන තත්ත්වයන් අපිට නිරීක්ෂණය වෙනවා. මේ මූල්‍ය වියදම් කිරීම දිහා බලපුවම ඒ අරමුණු වලින් එළියට ගිහිල්ලා වියදම් කරන තත්ත්වයක් දැන් මාසත්ව තියෙන 2015 ඉඳලා 2025 වෙනකම්ම වියදම් එහිදී කැපී පෙනෙන වියදමක් පෙන්නුම් කරනවා 2024 වර්ෂයේදී ඒ කියන්නේ අපේ ආණ්ඩුව පිටවන්න කලින් තමයි මේ වියදම් සිද්ධ කිරීම සිද්ධ කරලා තියෙන්නේ. ඒවකට කම්කරු අමාත්‍යවරයා විදිහට වැඩ කටයුතු කළේ මනුෂ්‍ය නානායකාර. මේ ඉතිහාසයේ කිසිදු අවස්ථාවකදී මේ මූල්‍ය වියදම් අයිතමේ නැහැ. 2024 වර්ෂයේදී ඒ බෝඩ් එකෙන් ඒ මණ්ඩලයෙන් අනුමත කරගෙන තියෙන රුපියල් මිලියන 6.6ක් පාසල් කියන්නේ এডুকেෂන් ඒඩ් ප්‍රෝග්‍රෑම් කියලා SVF පාසල් වලට යම් දරුවන්ට අධ්‍යාපනයට උදව් උපකාර කිරීම. එතකොට මේ ශ්‍රමිකයන්ගේ ක්‍රියාවලිය ඇතුලේ පාසල් දරුවන්ට උදව් උපකාර කිරීම කියන එක ඊට කලින් තිබිච්ච එකක් නෙවෙයි. ඒක වෙනත් මුදා අපේ අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙනත් සමාජ සවිබල ගැනීම් විවිධ වැඩ කටයුතුන් කරනවා වෙන්න පුළුවන්. හැබැයි මේ කාරණයක් ඇතුළත් කරලා මිලියන 6.6ක් වෙන් කර ගන්නවා. මේ මතු පිටින් ගත්තාම පාසල් දරුවන්ට යම් උදව්වක් කරනවා නම් අධ්‍යාපනයට ආධාරයක් ලබා දෙනවා නම් ඒක හොඳ දෙයක් නරක දෙයක් නෙමෙයි. එතකොට හොඳ ක්‍රියාවක් උපයෝගී කරගෙන මේ ඇතුලේ අර අභිමතාර්ථයේ පරිදි වියදම් කිරීමක් සිද්ධ වුණාද කියන සැකෙත් තියෙනවා. ඊට පස්සේ ප්‍රශ්නේ පැන නගින්න කරු කථානායකතුමනි මෙන්න මේ අතිරේක කරුණක් හොයාගන්නේ මේ මිලියන 6.6ට අමතරව විශේෂ වෙන් කිරීමක් සිද්ධ කරගන්නවා ස්පෙෂල් এডুকেෂනල් ස්පෙෂල් ප්‍රෝග්‍රෑම් කියලා මිලියන 66ක්. ඒ මිලියන 66 ඇතුලේ මේ පාසල් බෑග් බෙදාරිම අපි කවුරුද දන්නවද දරුවන්ට පාසල් බෑග් බෙදෙනකොට කවුරුත් කැමතියි. ඒ නිසා එවැනි ව්‍යාපෘති ජනප්‍රිය වෙන නිසා තමුන්ගේ අභිමතාර්ථයේ පරිදි ඒ ප්‍රධාන අරමුණෙන් බැහැරවත් කටයුතු කරලා තියෙනවා. ඒ නිසා අපි යෝජනා කරනවා අපේ මූල්‍ය විනය යටතේදී මෙවැනි අර අභිමතාර්ථයේ පදනම් කරගත්තු දේශපාලන උවමනාවන් පදනම් කරගත්තු වියදම් සිද්ධ වෙන්නේ නැහැ කියලා මේ මෙවැනි අරමුදල් අවෝසි කිරීම ආ මූල්‍ය විනය නැවත යථා තත්ත්වයට පත් කර ගැනීමේ ක්‍රියාවලිය අපි සිද්ධ කරනු ලබනවා. ඒ වගේම මම සඳහන් කරන්න අවශ්‍යයි මෙන්න මේ මූල්‍ය විනය ස්ථාවරත්වයේදී තාම වැදගත් වෙන සාධකයක් තමයි රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවය. මේ රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවයේදී කොහොමද ආදායම් එකතු කරගන්නේ, ඒ වගේ වියදම් කරන්නේ, අයවැය පරතරය කොහොමද අපිට පාලනය කරන්න පුළුවන් සීමාවක පවත්වාගෙන යන්නේ. මොකද සමාජයේ නිරන්තරයෙන් කතා බහක් ඇති කරගන්නවා. අපි මේ ස්ථාවරත්වයේ අත්පත් කරගෙන ආර්ථිකයේ ඉදිරියට ගමන් කරනකොට නිතරම කියනවා නෑ නෑ මේක ගෙනියන්න බෑ, බිඳ වැටෙනවා කියලා. ආදායම එකතු කරගන්න බෑ කියන කතාව මතු කරා දිගින් දිගටම. හැබැයි අපි ඒකට උත්තර වචනයෙන් විතරක් නෙමේ ක්‍රියාවෙන් දුන්න 2025 වෙනකොටම සියලු ආදායම් ඉලක්ක ඉක්මවමින් ඒවා සපුරා ගත්තා. ඒ වගේම 2026 මේ වෙනකොටත් දිනපතාම ඒ ආදායම් ඉලක්ක අපි නිසි පරිදි සැලසුම් කරපු ආකාරයට ඉදිරියට පවත්වාගෙන යනවා. එහි අවසාන ප්‍රතිඵලය අපිට වැදගත් වෙන්නේ මේ ණය තිරසරභාවය ආරක්ෂා කර ගැනීම. මොකද අපි ආණ්ඩුවක් ණය ලබා ගැනීමට හැකියාවේ නෛතික අවශ්‍යතාවයේ සහ අවස්ථාව තියෙනවා. ඒ වගේම අපි මේ ණය ලබා ගත යුතුවන්නේ ආර්ථික සංවර්ධන ක්‍රියාවලියට දායක වෙන්න. හැබැයි අපි ආණ්ඩුව ගන්නකොට අපිට හරගහන සිද්ධ වුණා පරණ ණය ගොඩක්. ඒ ණය ඇතුළේ ඒ ණයත් අපි තිරසර භාවයට පරිවර්තනය කරමින් කොහොමද උපාය මාර්ගික අපේ අනාගත ණය සැලසුම් කරන්න කියන කාරණයක් මේ මූල කල්පනාකරණය ඇතුළේ තියෙනවා. ඒදි විශේෂ බරක් අපිට පැනවෙනවා අතීතයේදී ගත්තු ණයවල ණය පොලි ඒ දත්ත වශයෙන් ඉදිරිපත් කළොත් 2023 24 25 කියන වර්ෂවල රුපියල් බිලියන 2456ක් 2690ක් සහ 2025 දී 2501ක් ණය පොලි ගවන්න සිද්ධ වෙලා තියෙනවා. දලදේශීය නිෂ්පාදිත ප්‍රතිශතයක් විදිහට ගත්තාම මේ විශාල ප්‍රමාණයක් ඒ වගේම ආණ්ඩුවේ ආදායම රුපියල් 100ක් අපි එකතු කරගන්නකොට 60-70ක් පොලි ගවන්න සිද්ධ වෙලා තියෙනවා. දැන් අපි 149 දක්වා අඩු කරගෙන ණය තිරසර භාවයේ අත්පත් කරගෙන තියෙනවා. ඒ වගේම මේ ණය තිරසර භාවයේදී අපි වැදගත් වෙන දේ තමයි කොහොමද අනාගතයේදී බිඳ වැටෙන්නේ නැතුව අපිට ණය ගෙවන්න පුළුවන් ආකාරයේදී ණය ලබා ගන්න කියලා. එතෙන්දී අපිට උපක්‍රමශීලී වෙන්න වෙනවා කොහොමද අඩු පොලියට අපි ණය ලබා ගන්නේ ව්‍යාපෘති ඉලක්ක කරගෙන ණය ලබා ගන්නේ තිරසර විදියට ණය ලබා ගන්නේ කියන කාරණේ. ඒ නිසා අපි ක්‍රමිකව 2030 වෙනකල් සැලසුම සකස් කරලා තියෙනවා හැකිතාක් දුරට අපිට තාක්ෂණය ලංකාවට කැඳෙන අත්‍යවශ්‍ය වූ විදේශීය ණය හැර ඉතුරු ණය අපි දේශීය වශයෙන් සම්පාදනය කර ගැනීමත් දේශීය වශයෙන් ආණ්ඩුව උපයා ගන්න ආදායම් මගනුත් ව්‍යාපෘති සිද්ධ කරන්න. එහි ප්‍රතිඵලයක් විදියට තමයි මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමෙනි කොටස කඩවත් සිට මීරිගම කොටස ක්‍රියාත්මක කිරීමේ මූලික වැඩ කටයුතු වලදී දේශීය අරමුදල් යොදාගෙන ඒ වැඩ කටයුත්ත සිද්ධ කරන්නේ. ඒත් එක්කම මේ ණයවලදී තව කටසක් වෙනවා කොහොමද අපි ඉදිරියේදී ගෙවන ණය පිළිබඳව. දැන් එකක් තමයි අපි මේ වෙනකොට තියෙන ණය අපිට ගෙවන්න බෑ කිව්වට අපි 2025 දීත් ගෙව්වා. 2026 දීත් මාස්පතා නිසි පරිදි මේ ණය ගෙවමින් ඉන්නවා. ඒ වගේම අපි සැලසුම සකස් කරලා තියෙනවා 2030 වෙනකම්ම කොහොමද ණය ගෙවන්නේ කියලා. සමස්තයක් වශයෙන් ගත්තාම බහුපාර්ශවීය ද්විපාර්ශවීය සහ විවෘත වෙළඳපළෙන් ලබාගත්තු ණය තියෙනවා. ඒ සියල්ලම ඊට අමතරව තියෙනවා දේශීය වශයෙන් ලබාගත්තු බැඳුම් කර තියෙනවා ඩොලර් බැඳුම් කර. ඒ ඩොලර් බැඳුම් කර දේශීය වශයෙන් ලබා ගත්තා 2028 දී අහෝසි වෙනවා. 2028 දී අපිට කිසිදු දේශීය වශයෙන් ලබාගත්තු ඩොලර් බැඳුම් කරයක් ඇති වෙන්නේ නැහැ. අපිට තියෙන්නේ ද්විපාර්ශ්වීය බහුපාර්ශ්වීය සහ ISB. ඒ වල ප්‍රමාණයක් ගත්තාම සමස්ත එකතුව තමයි ඩොලර් බිලියන 2.8 2028 දී 2029 දී 3.0 2030 දී 3.2. ඒතර මේ සමස්ත තත්වයන් ගත්තාම
ආර්ථික
අනිකුත් ආර්ථික දත්ත ගත්තාමත් ගරු කතානායකතුමනි මේ ස්ථරාත්යෙන් ඉදිරියට එනවා. ඒ ඉදිරියට මේ ප්‍රතිඵල විදියට තමයි ජාත්‍යන්තර සංවිධාන විශේෂයෙන්ම SNP ආයතනය විසින් ලංකාව ඇතුලේ විදේශ මුදල් හුවමාරු කර ගැනීම සහ පරිවර්තනය කිරීමේ දර්ශකයේ පැත්තෙන් අපි CC+ කියන තැන ඉඳලා B- කියන තැනට උසස් කරලා තියෙනවා. ස්ථාවරත්වයෙන් ඔබට ගිහිල්ලා තියෙනවා. ඉන්ටර්නැෂනල් ෆයිනෑන්ෂියල් කෝපරේෂන් එකෙනුත් අපිට ඉදිරිපත් කරලා තියෙනවා ණය සම්බන්ධතා පවත්වාගෙන යෑමේ හොඳ ප්‍රගතියක් තියෙනවා කියලා. ඒ අතරදී විශේෂයෙන් මේ චෝදනා එල්ල කරමින් තියෙනවා මේ සංචිත ප්‍රමාණය අපේ ප්‍රමාණවත් නැහැ කියලා. ඇත්තම ගත්තාම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවා මේ සංචිත තබාගත්තේ සංචිතයි කියලා කියන්නේ විදේශ සංචිතයි කියලා කියන්නේ සුවාරක්ෂකයක්. ඒ තීරණය වෙනවා කලින් කලට ඒ පවතින තත්ත්වය අනුව වෙනස් වෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවා අපි ලබාගත යුතු සංචිත 2023 දී අස්තමේන්තු කරද්දී ඒ දුන්නු ඉලක්ක වේගෙන් ඒගොල්ලන් අඩු කරගත්ත හේතුව අපි ඇති කරගත්තු ක්‍රියාමාර්ග ආර්ථික ක්‍රියාවලට මේ සංචිත නිදහස් කළා. උදාහරණයක් වශයෙන් ගත්තාම 2023 දී 22 දී වාහන ආනයනය සඳහා කිසිදු අස්තමේන්තුවක් තිබුණේ නැහැ. අපි වාහන ආනයනය සඳහා නිදහස් කළාට පස්සේ මේ වෙනකොට LC විවෘත කරලා තියෙනවා ඩොලර් මිලියන 3.5ක් වෙනකම්. ඒ 3.5ක් අපි LC විවෘත කරන්නේ නැතුව වාහන ගෙන්නුවේ නැත්නම් තව 3.5කින් අපේ සංචිත ප්‍රමාණය වැඩි වෙනවා. ණය ගෙවලා තියෙනවා ඩොලර් බිලියන 2.6ක් දක්වා. මේ විදාහ වශයෙන් ගත්තාම අපි සංචිත ඩොලර් මිලියන 6.6ක් මේ මොහොත පවත්වාගෙන තියෙන්නේ ආනයනය සඳහා විශාල සංචිත ප්‍රමාණයක් වැය කරමින්. ඒ වගේම අපිට පාලනය කරන්න බැලුව ඉන්ධනවලටත් සංචිත ප්‍රමාණයක් එළියට ගමන් කරමින්. ඒ නිසා මේ සංචිත කියලා කියන්නේ සුවාරක්ෂකයක් මිසක් ආර්ථිකයේ මනින එකම මිනුම් දන්න නෙමෙයි. ඒතකොට අපි මේ සුවාරක්ෂකයේ ගොඩනගන්නේ ආර්ථික ක්‍රියාවලියට පණ දෙමින් එය අඩපණ නොකරමේ. ඒ නිසා කිසිදු පදනමකින් තොරව දත්ත ඉදිරිපත් කිරීමේ සංචිත ප්‍රමාණවත් නැහැ කියන කාරණේ නිවැරදි වෙන්නේ නැහැ. ඒ වගේම තමයි මේ ස්වආරක්ෂක එක්ස්ටර්නල් බෆර් කියන එක අපි ලබාගත යුතු ආර්ථික ඉලක්කයක් නොවේයි. එය ඇස්තමේන්තුවක්. ඒ ඇස්තමේන්තුව කලින් කල අපි වෙනස් කරමින් ආර්ථික ක්‍රියාවලියට දායක වෙනවා. අපි ලබාගත යුතු ඉලක්කය වන්නේ ශුද්ධ සංචිත ප්‍රමාණය. එය ඉතාම නිවැරදිව මහ බැංකුවේ මූල්‍ය කළමනාකරණය යටතේදී ඒ වගේ මූල්‍ය ක්ෂේත්‍රයේ ඒකාග්‍රවාගන්නේ ස්ථාවරත්වය අත්පත් කරගැනීමේ ක්‍රියාමාර්ග ඇතුලේ වේගයෙන් අත්පත් කරගෙන තියෙනවා. ඒ නිසා කරු කතා නායකතුමනි මම යෝජනා කරනවා මේ ස්ථාවරත්වයේත් එක්ක ඉදිරියට යන ගමනේදී අපි අද යෝජනා කරන මේ ශ්‍රම වාසනා අරමුදල අවෝසි කරමින් ඒ කරුණු කාරණා ඉෂ්ට කිරීමට පාර්ලිමේන්තුවේ අවසරය ලබා ගැනීම සඳහා ඉදිරිපත් කරන යෝජනාවෙන් තහවුරු වෙන්නේ තවදුරටත් අපේ මේ මූල්‍ය විනය මොන ආකාරයට ඉදිරියට අරගෙන යමින් මහජන මුදල් ආරක්ෂා කරමින් මහජනතාවට වග වෙන ආණ්ඩුවක්ද කියන කාරණය සඳහන් කරමින් මගේ අදහස් දැක්වීම අවසන් කරනවා. බොහොමත්ම ස්තුතියි.